ජෙනොසයිඩ් හෙවත් ජනසංහාරය යනු ප්‍රබල යෙදුමක් වනවා. ඇත්තෙන්ම එයින් අදහස් කරන්නේ කුමක්ද, ගැටුමක් ජනසංහාරයක් ලෙස හැඳින්විය යුත්තේ කුමන අවස්ථාවකදීද යන්න තීරණය කරන්නේ කවුද යන්න යම් ආකාරයක ගැටලුවක් වනවා. තමා ජනසංහාරය ගැන උනන්දු වූයේ එය ආමේනියානුවන්ට සිදු නිසාත්, ආමේනියානුවන්ගෙන් පසු හිට්ලර්ගේ ක්‍රියාකිරීමෙන් පසුවත් වන බව ජනසංහාරය යන යෙදුම පසුපස සිටින රෆායල් ලෙම්කින් පවසනවා.
He meant interested in genocide because it happened so many times. It happened to the Armenians, and after the Armenians, Hitler took action.
රෆායෙල් ලෙම්කින් 1944 වසරේදී පෝලන්ත ජාතික නීතිඥයෙකු වූ අතර ග්‍රීක වචනයක් වන ජෙනෝස් හෙවත් ජාති යන අර්ථයද ලතින් භාෂාවේ සයිඩ් හෙවත් මරා දැමීම යන්න එක් කරමින් මෙම යෙදුම නිර්මාණය කොට තිබෙනවා. මෙය අර්ධ වශයෙන් සමූල ඝාතනයකට ප්‍රතිචාරයක් වූ නමුත් පෙර ඓතිහාසික සිදුවීම් වලටද ප්‍රතිචාරයක් වෙනවා. ජනසංහාර සම්බන්ධ විද්වතුන්ගේ ජාත්‍යන්තර සංගමයේ සභාපති ආචාර්ය මෙලනී ඕබ්‍රයන් පවසන්නේ, එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුට නඩු පවරා වරදකරු කර දඬුවම් පැමිණෙන්නේ කෙසේද, නමුත් මිනිසුන් සියදහස් ගණනක් හෝ මිලියන ගණනක් ඝාතනය කිරීම අපරාධයක් නොවන්නේ කෙසේද යන්න පිළිබඳව රෆායෙල් ලෙම්කින් සිතූ බවයි.
And he thought, how is it that one person can be prosecuted and convicted and punished for killing one person, but we don't have the same crime for someone killing hundreds or thousands or even millions of people?
1948දී ජනසංහාරය ජාත්‍යන්තර අපරාධයක් ලෙස හඳුනාගෙන ඒ අපරාධයක් බවට පත් කළේ රෆායෙල් ලෙම්කින්ගේ ව්‍යාපාරය නිසා බව ආචාර්ය මෙලනී පවසනවා. දැන් අපි ජනසංහාර සම්මුතිය ලෙස හඳුන්වන්නේ මෙයයි. ජනසංහාරය යනු ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් සිදු කරනු ලබන ලයිස්තුගත අපරාධ සමූහයක් වනවා. ජනසංහාරයේ විශේෂ අපරාධ අතරට මනුෂ්‍ය ඝාතන අපරාධ, බරපතල කායික හෝ මානසික හානියක් සිදු කිරීමේ අපරාධ, දරුවන් එක් කණ්ඩායමකින් තවත් කණ්ඩායමකට මාරු කිරීමේ අපරාධ ඇතුළුව බොහෝ දේ ඇතුළත් වන බව මහාචාර්ය මෙලනී කියා සිටිනවා.
Genocide is a set of crimes, a listed set of crimes that are committed with the intent to destroy in whole or in part a national, racial, ethnic or religious group. And the particular crimes of genocide include the crime of killing, crimes of causing serious bodily or mental harm, the crimes of transferring children from one group to another, and several other crimes are listed as well.
එය අනුගමනය කිරීමට බැඳී සිටින්නේ ගිවිසුමකට සම්බන්ධ වූ රටවල් පමණක් වනවා. ලෝපුරා පිළිගත් රටවල් 195න් 153ක් එහි පාර්ශවකරුවන් වනවා. ආචාර්ය මෙලනී පවසන්නේ මේ වන විට සම්මුතියට අනුව ඔවුන් බැඳී සිටින්නේ ජනසංහාරයේ අපරාධය වැළැක්වීමට සහ දඬුවම් කිරීමට වන බවයි.
Now, those state parties have made a promise, essentially, they are bound under the convention to prevent and punish the crime of genocide.
එසේනම් සමූල ඝාතන සම්මුතිය කඩ කළහොත් ඇතිවන ප්‍රතිවිපාක මොනවාද යන්න සම්බන්ධයෙන් ආචාර්ය මෙලනී පෙන්වා දෙන්නේ, එම ක්‍රියා සම්බන්ධයෙන් වන වගවීම තනි පුද්ගල වගවීම සඳහා අපරාධ අධිකරණයක හෝ ඒ රාජ්‍යයන් අතර ආරවුල් විනිශ්චය කරන අධිකරණයක් වන ජාත්‍යන්තර අධිකරණයක විය හැකි බවයි.
That accountability might be in a criminal court, or it might be in the International Court of Justice, which is a court that adjudicates disputes between states. And that includes disputes over treaties, including the Genocide Convention.
මෙය රාජ්‍යයන් හෝ පුද්ගලින් උසාවියට රැගෙන යාම, සාක්ෂි ඉදිරිපත් කිරීම වැනි සරල ක්‍රියාවලියක් ලෙස පෙනෙනු ඇති නමුත් එය ජනසංහාරය නීත්‍යානුකූලව පිළිගැනීමට හේතුවනවා. උසාවි නියෝගවලට වන්දිගෙවීම එම ප්‍රචණ්ඩත්වය නැවත කිසිදා සිදු නොවන බවට පොරොන්දු වීම හෝ අවතැන් වූ පුද්ගලින්ට පහසුකම් සැලසීම පවා ඇතුළත් විය හැකි. ජනසංහාරයේ නිර්වචනය තුළට එක් කළ හැකි සිදුවීම් සහ තත්ත්වයන් සිය ගණනක් තිබෙනවා. එහෙත් යුනිවර්සිටි ඔෆ් නිව් සවුත් වේල්ස් හි ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය සාරා විලියම්ස් පවසන්නේ, මෙම සිදුවීම් අතුරින් නීතිමය පිළිගැනීමක් ලබාගෙන ඇත්තේ සිදුවීම් 11ක් පමණක් වන බවයි.
That genocide is notoriously difficult to prove. So that's why you might see prosecutors choosing to go for other crimes.
ජාත්‍යන්තර අධිකරණය සම්බන්ධයෙන් ගත් කල ජනසංහාර සම්මුතිය හා සම්බන්ධ වී ඇත්තේ නඩු 4ක් පමණයි. එයට හේතුව පැමිණිල්ලක් කළ හැක්කේ රටකට පමණක් වන බැවින්. පැහැදිලිවම රාජ්‍යයක් තමාට විරුද්ධව හිමිකම්පෑමක් සිදු නොකරන බවත්, ඒ හේතුවෙන් වෙනත් රාජ්‍යයන් මත විශ්වාසය තබමින් ජනසංහාරය කරන රාජ්‍යයන් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයට ඵලදායි ලෙස වාර්තා කිරීම සිදු කරන බවත් මහාචාර්ය සාරා පවසනවා.
And so what we've seen is a great reluctance. Obviously, a state's not going to bring a claim against itself. So we've been relying on other states effectively reporting states committing genocide to the International Court of Justice. And for very many reasons, most obviously political, states haven't wanted to do that.
2023 වසරේ සැප්තැම්බර් මාසයේදී වෙනත් රටවල් මීට සම්බන්ධ වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 32ක් රුසියාවට එරෙහිව යුක්රේනයේ සිදුවන ජනසංහාර නඩුවට සහය දැක්වීම සිදු වුණා. කෙසේ නමුත් එහි ප්‍රතිඵල පැමිණීමට තවත් වසර ගණනාවක් ගත විය හැකි. මහාචාර්ය සාරා පවසන පරිදි එය එම පද්ධතියේ තවත් දෝෂයක් ඉස්මතු කරන අතර එය මන්දගාමී ක්‍රියාවලියක් වනවා. මෙය මූලිකවම මෙහි විවිධ පියවරයන් නිසා සිදුවන බවත්, ප්‍රතිඵල ලැබීමට යන කාලය වසර 7ක් හෝ 10ක් විය හැකි බවත් මහාචාර්ය සාරා කියා සිටිනවා.
It's partly because of the different procedural steps. So you're talking probably 7 to 10 years potentially from the time something is commenced to the time you get a fully reasoned judgment. So it doesn't move particularly quickly.
මේ අතරතුර අධිකරණයට තාවකාලික පියවරක් ඉල්ලා සිටිය හැකි අතර, ඉතා ඵලදායි ලෙස වාර්ගික සංහාරය අවසන් කිරීමට උත්සාහ කරන අතරමැදි නියෝගයක් ලබා දිය හැකි බවත් මහාචාර්ය සාරා පවසනවා.
So effectively interim orders that would try and bring an end here to the genocide.
කෙසේ නමුත් පුද්ගලින් ගැන කුමක් කිව හැකිද? ජනසංහාරය සම්බන්ධයෙන් යමෙකුට වගකිව හැක්කේ කෙසේද? ICC යන ආයතනය පුද්ගල අපරාධ වගකීම් දෙස බලනවා. මේ හේතුවෙන් උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාවේ මිනිමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයක් බලන ආකාරයටම ඔවුන් සාධාරණ සැකයෙන් ඔබට මෙම දේවල් පිළිබඳව සලකා බැලීම සිදු කරනවා.
The ICC looks at individual criminal responsibility. So they're looking at things to the standard of beyond reasonable doubt in the same way a court would look at a murder charge in Australia, for example.
කෙසේ නමුත් මෙය පිහිටුවීමේ සිට වසර 22ක කාලය තුළ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ජන සංහාරය සඳහා නිකුත් කර ඇත්තේ එක් වරෙන්තුවක් පමණක් වනවා. ඒ 2009 ඩාෆූ ජන සංහාරයේදී සූඩාන ජනරජයේ ජනාධිපති ඕමාර් හසන් අහමඩ් අල් බෂීර් වෙනුවෙන්. ඔහු තවමත් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනසංහාරයක් ඔප්පු කිරීමට දේශපාලන සහ නෛතික කරුණු රාශියක් තිබෙනවා. නමුත් ජාත්‍යන්තර නීතිය තුළ පමණක් නොව සෑම විටම මෙම යෙදුම භාවිත වන බව අපි දන්නා කරුණක්. මෙම වචනය සඳහා වෙනත් අපරාධවල දක්නට නොලැබෙන ආකාරයේ යම් ගැඹුරු අර්ථයක් තිබෙන බව මහාචාර්ය සාරා කියා සිටිනවා.
The word has an emotional attachment to it in a way other crimes don't. And I think that's this idea that it's a hierarchy, it's this crime of crimes. I think there are different definitions of
එමෙන්ම නිව්යෝක් විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ප්‍රායෝගික මහාචාර්ය වාසුකි නෙසියා පවසන්නේ විරෝධතාව සහ ශෝකය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙස ජන සංහාරයද භාවිත කළ හැකි බවයි. බොහෝ විට සලකනු ලබන්නේ ඒ උසාවිය විසින් තීරණය කරන ලද දෙයක් ලෙස වන බව මහාචාර්ය වාසුකි කියා සිටිනවා.
It's often treated as if it should be something that's decided by courts or that the convention is the only reference point for a genocide. But in fact, people had, across the world, many different kinds of ways of talking about the kinds of mass atrocity that we now use genocide as sort of a singular term to describe.
එමෙන්ම මහාචාර්ය වාසුකි පවසන්නේ ජන සංහාරය ප්‍රබල වචනයක් වන අතර එය ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවයි. එය බරපතල අපයෝජනයක සිට විවිධ අත්දැකීම් භාෂාවකට පරිවර්තනය කිරීමේ මාර්ගයක් බව මහාචාර්ය වාසුකි පෙන්වා දෙනවා.
It becomes a way to translate different experiences of grave abuse into a language that is now a way of talking about it in different parts of the world.
1948 වසරේදී ජන සංහාරය යන යෙදුම ජාත්‍යන්තර අපරාධයක් බවට පත් වූ දා සිට ජන සංහාරය යන යෙදුම ඉතාමත් දැඩි ලෙස විවාදයකට ලක්ව තිබෙනවා. කෙසේ නමුත් අප සෑම විටම දැඩි නීතිමය නිර්වචනවලින් පමණක් සීමා නොවිය යුතු බවයි මහාචාර්ය වාසුකී පෙන්වා දෙන්නේ.
It's always been contested and there's always been multiple meanings. I think it's important that our own conception of genocide does not start in the middle of the 20th century, but you know, it's a 500-year history.